සතිපට්ඨාන භාවනාව වැඩිීමේදී අජ්ජත් බහිද්වා වශයෙන් යථාභූත ස්වરૂපය අවබෝධ කිරීමෙන් නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙන බවත් සමුදය වය සමුදය අවය ලෙස යථාභූත ලෙස අවබෝධ කිරීමෙන් පච්චේ පරිග්ගහ පරිග්ග ඥානය ලැබෙන බවත් ඔබ වහන්සේ ප්‍රකාශ කළා. කරුණාකර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට මගපාදන්නේ කුමක් අවබෝධ කිරීමෙන්දයි පහදා දෙන්න.
මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එන්න මේ විසුද්ධි ටිකම තියෙන්න ඕන. සීල විසුද්ධියෙන් යුක්තව චිත්ත විසුද්ධිය වඩන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය ඇතුව ඇති කරගනිමින් චිත්ත විසුද්ධිය සිත එකඟ කරන්න ඕන. සිත කෙලෙස් වලින් නීවරණයන්ගෙන් මුදවන්න ඕන. සතිපට්ඨානයෙන් කරන්නේ ඒක. ඊළඟට සතිපට්ඨාන භාවනාවෙන් කරනවා දිට්ඨි විසුද්ධිය. ඉතින් අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත් බහිද්ධා වා කියන තැනින් ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා හමු වෙන තැන මොකක්ද කියලා හඳුනගන්න. ඊළඟට ඒ හමු වෙන ධර්මතා ටික ස්කන්ධ ධර්මතා ටික කුමන කුමන ප්‍රත්‍යයකින් පවතිනවාද කියලා විමසා බැලීම වෙනවා. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මා. එතකොට ඔන්න ලෝකයේ පිළිබඳව යථාර්ථය හෙළි වෙලා පවතින ධර්මතාවය අපිට හමු වෙනවා. මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ ඇත්ත ඇත්ත තියෙන නොදැක්ම නිසා මේ නාම ධර්මයන්ටම මෙහෙම පැනවීමක් කරලා මිත්‍යා විතර්කයක් නිසා මිත්‍යා දැනගැනීමක් වෙනව නේද? මේ දැනගැනීමට සාපේක්ෂව නේද මේ ලෝකයක් ගොඩනැගෙන්නේ, දුක ගොඩනැගෙන්නේ, දුක හටගන්නේ, නැවත නැවත හටගන්නේ කියලා දකිනවා. ඊළඟට දකිනවා මේ පෙනෙන දෙයට රැවටුනේ නැත්තම් නාමයේ නාමයේ හැටියට දැනගත්තොත් මේ පෙනෙන වේදනා සංඥා සිතේම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්, ඇත්ත දැක්කොත්, මෙතනට නැති රූපයක් එකතු නොකළොත්, ඇත්ත ඇති සිටින් දැක්කොත්, හටගත් ධර්මයන්ගේ Nirodhe දැක්කොත් දුකේ හට ගැනීමක් නැ නේද? දුක ගෙවෙනව නේද කියන දැනුම නුවණ තමයි මග්ගා මග්ග ඥාන දර්ශනය වෙන්නේ. මෙහෙම වරදවා ගත්තොත් වරදවා ගන්න තාක්කල් මේ අවිද්‍යාව නිසා සංඛාර සංඛාර නිසා විඥාන විඥාන නිසා නාම රූප නිසා සලආයතන සලආයතන නිසා ස්පර්ශ ස්පර්ශ නිසා වේදනා වේදනා නිසා තණ්හා තණ්හා නිසා උපාදාන උපාදාන නිසා භව භව නිසා ජාති ජාති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැවත නැවතත් හට ගන්නව නේද කියලා දකිනවා. නමග දම්පින අමග්ග මග්ග මාර්ගය දකිනවා. මේ පෙනෙන ස්කන්ධ ධර්මයන්ට, මේ පෙනෙන නාම ධර්මයන්ට නොරෙවටුනොත්, නාමේ නාමයේ හැටියට දැනගත්තොත්, සිතත් චෛත්‍යිකත් රූපත් වෙන්වෙන්ව හඳුනගත්තොත්, එකිනෙකට සම්බන්ධයක් නැති මේ ධර්මතා ටික තේරුම් ගත්තොත්, මෙහි පවතින හේතුඵල ධර්මතාවය ඇත්ත ඇති සැටියෙන් දැක්කොත්, ඒ දැකීමම අවිද්‍යාවේ දුරුවීම නේද? අවිද්‍යාව දුරු වෙනකොට සංඛාර දුරු වෙනවා. සංඛාර නැත්නම් විඥාන නැහැ, විඥාන නැත්නම් නාම රූප නැහැ, නාම රූප නැත්නම් සලආයතන නැහැ, සලආයතන නැතිවම ස්පර්ශය නැති වෙන, ස්පර්ශ නැත්නම් වේදනා, වේදනා නැතු තණ්හා, තණ්හා නැතු උපාදාන, උපාදාන නැතු භවය නැතු ජාති, ජාතිය නැතු ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැති වෙනවා නේද? මේ Nirodhe පේනවා. මේ දුක ඇති වෙන හැටි පේනවා. දුක නැවත නැවත හට ගන්න හැටි පේනවා. දුක 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 නිරුද්ධ වෙන හැටි පේනවා. එතකොට දැන් මට දුකෙන් මිදීම නම් මගේ අවශ්‍යතාවය වුණා මම දන්නවා දැන් කළ යුත්තේ. දුක ඇති වෙන විදිහට බලන්නේ නැහැ දැන්. දුක ගෙවෙන විදිහට ස්කන්ධයන්ගේ උදේවැයම උදේඅභිඥානයි කියන එකට. උදේවේය ස්කන්ධයන්ගේ උදේවේය දකින බවම තමයි ප්‍රඥාව. සම්පජඤ්ඤේ නුවණින් ඒ ස්කන්ධයන්ගේ නිරෝධය පෙනෙන විදිහට ස්පර්ශ නිරෝධය දකින විදිහට නාම රූප ධර්මයන්ගේ වෙන් වෙන විදිහට පෙනෙන නාම ධර්මයට නොරැවටි ඒ ධර්මයන්ගේ ඇත්ත ඇති කැටියෙන් විමසනකොට මේ සියලු දෙයක් නැතෙනවා කියන දැක්ම නුවණ ඇති කෙනා නැවත නැවතත් ඒ විදිහෙන් බලනවා. බලන්න බලන්න ආශ්‍රවක් වේග වෙනවා. ආශ්‍රව ගෙවෙන්න ගෙවෙන්න සෝවාන් කෙනා සකදාගාමි වෙනවා. සකදාගාමි කෙනා රහත් වෙනවා. රහතන් වහන්සේ සියලු ආශ්‍රවක් වේග කරගෙන අනුපාදා පරිනිර්වාණයට යනවා. සෝපරිසේස පරිනිර්වාණයට එනවා. සෝපරිසේස පරිනිර්වාණයෙන් අනුපාදා පරිනිර්වාණයට යනවා. සසර දුක් ගෙවෙනවා කියලා දන්නවා දකිනවා. මේක තමයි සාමාන්‍ය වශයෙන් ගත්තොත් කෙටියෙන් ඒකට යම් උත්තරයක් දුන්නොත් කියන්න පුළුවන් වෙන්නේ.
දර්ශන ග්‍රන්ථ විඥාන නාම ධර්මතාවය හඳුනා එහි පිහිටි කීයේ අනාගත කටයුතු සැලසුම් කිරීමේදී සිතේ ක්‍රියාවලිය කෙසේ විය යුත්තේද?
අනාගත කටයුත්ත කියලා කිව්වහම මට තේරුමක් නෑ. මේ සසර දුකින් ගෙවෙන පැත්තද සසර දුක ඇති කරන පැත්තද කියලා. සසර දුක ඇති කරන පැත්තටත් පුළුවන් සැලසුම් කරන්න, සසර දුක් ගෙවෙන පැත්තටත් සැලසුම් කරන්න පුළුවන්. එනිසා මට අදාළ වෙන්නේ ඇති වෙන පැත්තට නෙමෙයි නැති වෙන පැත්තට යමක් කියන එක. යම් කෙනෙකු තේරුම් ගන්නවා නම් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ ධර්මයට ගිහිද පැවිදිද කියන කතාවක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ සතර කොටසයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ හතර පිරිසම බුද්ධ ශ්‍රාවකයෝ. පැවිද්ද විතරක් නෙමෙයි බුද්ධ ශ්‍රාවකයෝ. මේ සතර ගොල්ලොම බුද්ධ ශ්‍රාවකයෝ. මගඵල ලබන්නේ මේ අය විතරක්. බුදුහාමුදුරුවෝ නදිකා ගමට වැඩම කළ දවසේ කුසිනාරාවට යන අතරේ නදිකා ගමට වැඩම කළ දවසේ ආනන්ද හාමුදුරුව ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවනේ, සාල්හ කියන මහාන කලුරිය කළා ඔහුගේ මරණින් මත්තේ උත්පත්තිය කොහේද? නන්දා මෙහෙන කලුරිය කළා ඇය කොහෙද උපන්නේ? සුදත්ත වූසු කලුරිය කළා ඔහු කොහෙද උපන්නේ? සුජාතා වයසිය කලුරිය කළා කොහෙද උපන්නේ? මේ විදිහට නම් වෙලක් අහනවා මේ නදිකා ගමේ නියගිය අය ගැන කොහෙද උපන්නේ කියලා. බුදුහාමුදුරුව මතක් කරන ආනන්දය, සාල්හ මහණ සියලු සංයෝජන දුරු කරලා අනුපාදා පරිනිර්වාණයෙන් පිරුණොත් දැවයි. නන්දා මෙහෙන පෝරම්භාගයේ සංයෝජන පහ දුරු කරලා නැවත මෙහි නොයන අනාගාමී බවට පැමිණ සුද්ධාවාසී උත්පත්තිය ලැබ. සුදත්ත වූසු ලෝභ දේශ මෝහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බ සංයෝජන ධර්ම දුරුකොට ලෝභ දේශ මෝහ තුනි කිරීමෙන් සකදාගාමීව නැවත මෙහි වරක් එන බවට පත්ව සුගතියදී. සුජාතා වූසු වෙසිය තුන් සංයෝජනයන් ප්‍රහීණ කරලා අපායේ නොවැටෙන නියත සුගතිය උරුම කරගත්ත සම්බෝධියට පැමිණෙන ඒ සුගතිගාමී වුණායි. එහෙම කියලා උන්වහන්සේ කියන මේ නදිකා ගමේ නියදී අයගෙන් 50ක් ගෙනම් කියලා කියන මෙන්න මේ අය පෝරම්භාගයේ සංයෝජන දුරු කරලා අනාගාමී වෙලයි නියදී. 90ක් දෙනා තුන් සංයෝජන දුරු කරලා රාග ද්වේෂ මොහ තුනී කරලා අනාගා සකදාගාමි වෙලා ඉන්නකියා. මේ ගමේ 500ක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන දුරු කරලා සෝවාන් ඵලයේ පිහිටලයි මිය ගියේ කියලා මේ එක ගමක මිය ගිය අය අතරේ මාර්ගඵලලාභී සංඛ්‍යාවක් බුදුරජාණන් වහන්සේ මතක් කළා. එනිසා මේ උන්වහන්සේ පැහැදිලි කළා කෙනෙකු ගිහිද පැවිදිද කියන ප්‍රශ්නයක් නැහැ මාර්ගඵලවලට. එනිසා ඔබට පුළුවන් ඔබ දන්නවනම් ඔබට තේරෙනවනම් යම් තරමක අනුමාන නැවුණක් හෝ දැනෙනවනම් ඇත්තටම අපි රැවටෙන්නේ හිතේම හටගන්න දෙයට නේද? අපි අපේම සිතුවිලි වලට නේද රැවටෙන්නේ මුලා වෙන්නේ? මේ සිතුවිලි වලට රැවටිලා නේද අපි ලෝකයක් අල්ලගන්නේ? අතීතයක් තියෙන බවට අනාගතයක් තියෙන බවට වර්තමානයක් තියෙන බවට මේ හසු වෙලා තියෙන්නේ මේ සිතුවිලි වලට රැවටිලා නේද? මේ සිතුවිලි වලට රැවටෙන්නේ නැත්තම් අතීතයක් හෝ අනාගතයක් කියන අත්දැකීමක් හමු වෙන්නේ නැහැ නේද? වර්තමානයේ තියෙන හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නේද? මේක නේද ධම්මස යං කිංච සමුදේ ධම්මං සබ්බත්තං නිරුද්ධ. මේක නේද ධම්මස. මේ විදිහට ටිකක් හිත හිතා විමසන්න පුළුවන් වුණොත් ඔබේ අනාගතය ඒකාන්තයෙන් අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනා කියන තැනින් අවසන් වෙයි අදුතරම්. ඒ කියන්නේ ඒකාන්තයෙන් සතර අපායට නොයන සම්බෝධිය කරා ඒකාන්තයෙන් නියම වූ සෝතාපන්න භාවයටවත් පත් වේවි. ඒබඳු විමර්ජනයන් කර කර හිටියොත් අනාගතය. හැබැයි තවදුරටත් ඒ ඇත්ත වහගෙන නාමයටම රැවටෙමින් සිතුවිලි වලටම රැවටෙමින් තවදුරටත් මේ කාම ලෝකයේ වඩන්න ඉබඳු අනාගතයක් ගොඩනගන්න සැලසුම් කළොත් නියත වශයෙන් ඔබ සතර අපාය යන කෙනෙක් බවට පත් වේ. අනාගත අපායෙන් නොබිදුණු කෙනෙක් බවට පත් වේ. එනිසා තමන් තීරණය කරන්න මම ඉදිරියේ නියත වශයෙන් අපායෙන් ඉදිරියට සම්බෝධිය කරා යන්නෙක් බවට පත් වෙනවද, නියත වශයෙන් සම්බෝධියට නොගිහින් අපායේ යන්නෙක් වෙනවද කියන එක තීරණය කරන්න.
යසාරිනාන්ත ඊළඟ ප්‍රශ්නය, ආනාපානයෙන් සතිය පිහිටුවාගත් පසු කුමන අරමුණුගෙන සතිපට්ඨාන භාවනාව කරගෙන යා හැකිද?
මම කතා කරන්නේ ආනාපාන සතියෙන් සතිය පිහිටීමක් ගැන. හරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා වෙනම සිහිය පිහිටුවා ගන්න තැනක් ගැනයි මම උදේ කතා කළේ. එතන සිහිය පිහිටුවා ගත්ත කෙනෙකුට නුවණට හසු වෙන ආස්වාද ප්‍රසආස වෙන බව දීර්ඝව ද කෙටිව ද ආස්වාද ප්‍රසආස වෙන්නේ කියන හසු වෙනවා. කෙටිව ද ආස්වාද ප්‍රසආස වෙන්නේ කියන හසු වෙනවා. සති නිමිත්තේ හොඳට මනස පිහිටන්න ආස්වාද ප්‍රසආසයේ ද සැහැල්ලු වෙනින් ආස්වාද ප්‍රසආස කය නිහඬ වීගෙන යන නිසල වීගෙන යන බවක් දැනෙනවා. ඇහැ අනුව කය අනුව නාසය අනුව දිව අනුව කය අනුව යන සිතුවිලි නතර වෙනවා. ඇස අනුව කන අනුව නාසය අනුව දිව අනුව කය අනුව යන රූප ශබ්ද ගන්ධ රස පහස අනුව යන ගමන සිතේ නතර වුණා කියලා කියන්නේ සිත එකඟ වුණා, සිත සමාධි වුණා. එතකොට එබඳු සමාධියක් ලබන්නට පුළුවන් වෙන්නේ මේ සති නිමිත්ත කියන එක හඳුනාගත්තොත්, පරිමුඛං කියන තැනින් හඳුනාගත්ත කෙනාට. ඊට බාහිර ක්‍රමයකින් මේ පිළිබඳව කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන සොයන්න අවශ්‍යතාවය වුණේ නැහැ, වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ දේශනාව ඉක්මවා අපට වෙන ක්‍රමයක් හොයන්න අවශ්‍ය නැති නිසා. එනිසාම බත් පුළුවන් තරන් සම්මතය කළ භාවිතාව පිළිබඳව පැත්තකට දාලා සතිපට්ඨාන සූත්‍රයන සැබෑ ඉගැන්වීම මොකක්ද කියලා හඳුනා ගන්න කවුරු කොහොම කිව්වත් ඒක සූත්‍ර දේශනාවට ගැලපෙන්නේ නැත්තම් ඒක ගැන ආයමතු විශ්වාසයක් තියන්න එපා. බුදුහාමුදුරන්ට වඩා සරුවක්නවරු ලෝකේ නෑ. එනිසා සරුවක්ඥන් වහන්සේ කළ දේශනාව මොකද්ද කියලා දැන සිහිය පිහිටවන්න ඕන තැන හරියට හඳුනගෙන ඒ හරහා මේ කමඨාන තේන්න බලන්න. ඒක තමයි කරනවා නම් කරන්න තියෙන කාරණය. එතන සිත පිහිටුවා ගත්තට පස්සේ විදර්ශනා කරනවා කියන කාරණාව තුළ අර ධර්මයේ අහගන්නේ නැතුව කල්යාණ මිත්‍රාස්ත්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මාන ධම්ම ප්‍රතිපදාව මාර්ගයට පිවිසෙන්න ප්‍රතිපදාවට එන්න අංග හතරක් සෝතාපන්නාංග හැටියට දේශනා කළා. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ එතකොට නූපන්නාස්ත්‍රව නූපදින්න උපන්නාස්ත්‍රව දුරු වෙන්න නූපන් කුසලයේ උපදින්න උපන් කුසලයේ වැඩෙන විදිහට කරන භාවිතය. එතකොට මේ භාවිතය නිතරම කරන්නේ නූපන් ආශ්‍රව උපදින උපන් ආශ්‍රව වැඩෙන නූපන් කුසලයේ නූපදින උපන් කුසලයේ පිරිගෙන අයෝනිසෝ මනසිකාරයේ යට කරමින් මතුවෙනවා. මතුවෙන අයෝනිසෝ මනසිකාරයේ යට කරමින් යෝනිසෝ මනසිකාරයේම මතු කරනවා. නුවණින් විමසිය යුතු ක්‍රමයටම විමසනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් සිතේම උපදින සිතුවිලි වලට රැවටෙනවා. රැවටිලා සප්පේ පුද්ගලයෙක් කෙනෙක් මලක් ගහක් වැලක් කියන තැනට යනවා. ගිය ගමන් ආ මේ රැවටුණා නේද රැවටුනේ මෙතන නේද කියලා ආපහු යෝනිසෝ මනසිකාරයටම මනස අරගනිමින් මේ නාමයට නොරැවටි සිතේම උපදින සිතුවිලි වලට නොරැවටි ඉන්න උත්සාහ කිරීමම තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ මෙන්න මෙහෙම මෙතන රැවටුණු තැන ආශ්‍රව කෙලෙස් හට ගන්නවා. උපන් කෙලෙස් තව තවත් වැඩෙනවා කියලා දන්නේ නැත්තම් මෙන්න මෙතන නොරැවටි හිටියොත් මෙතන මුලාව දුරු කරගත්තොත් නූපන් ආශ්‍රව උපදින්නෙත් නැහැ උපන් ආශ්‍රව වැඩෙන්නෙත් නැහැ. නූපන් කුසලයක් උපදින උපන් කුසලයක් වැඩෙනවා කියලා දන්නේ නැත්නම් යොත් ධර්මානුධම්ම ප්‍රතිපදාවට යන්න බෑ. මෙනෙහි කළ යුත්ත හා නොකළ යුත්තව අයෝනිසෝ මනසිකාරය හා මනසිකාරය කියන දෙකම යෝනිසෝ මනසිකාරය කියන දෙකම හඳුන ගන්න. ඒ දෙක හඳුන ගන්න වෙන්නේ ධර්මයෙන්. ධර්මයේ අහගන්න ඕන කොතනද රැවටෙන්නේ කියලා. රැවටෙන හැටි රැවටෙන නිසා වෙන විපත නොරැවටෙන හැටි නොරැවටෙන්න මොකද කරන්න ඕන මේ ඔක්කොම අහගන්න ඕන. අපි ඒ ටික තමයි අද දවසේ කියලා දුන්නේ පුළුවන් තරම් අදයි. ලෝකේ අපි රැවටිලා ලෝකයක් මවාගෙන තියෙන මෙන්න මෙතනයි කියන එක පෙන්වුවා. දැක්කද නැද්ද කියන එක මම දන්නේ. මගේ ශක්තියේ තරමකින් මම පෙන්වන්න උත්සාහ කළා ඒව බලව කියලා මේ බලපල්ලා කියලා. අහක බලන්නේ දෙයක් මට කරන්න දෙන්නේ. බැලුවා නම් පේන්නේ නැති. රැවටෙන්නේ මෙහෙම තැනක නේද කියලා. එතකොට අන්න සද්ධර්මයේ. එබඳු සද්ධර්මයක් තුලින් මේ ඇත්ත මේ විදිහට මෙහෙම වෙනව නේද කියලා දැනගත්ත කෙනා කල යුතු දන්නවා. එයා ඒ සඳහා උත්සාහවත් වෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. එතකොට සතිපට්ඨානයේ වැඩලා අපි සිත සමාධි කරගත්තත් වැඩක් නැහැ. සමාධිමත් හිතෙන් කළ යුත්ත අපි පිළිබඳව අපිට දැනුමක් ලබාගෙන නොහිටියොත් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ආශ්‍රව ගෙවෙන විදිහට බලන්නේ කොහොමද කියලා දැන නොසිටියොත් සමාධි වුණාට ධ්‍යාන සමාපත්තිය වලට යන්න පුළුවන් වෙයි මගඵල වලට එන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා සමාධියට එන්න කලින්ම අපි දැනගෙන ඉන්න ඕන සමාධියෙන් කළ යුත්ත කුමක්ද කියලා. හිත සමාධි කරලා බලන්න ඕන කොහොමද? බලන්න ඕන කොතනද? කොහොමද බලන්න ඕන කියන ටික කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් තව තවත් අසා දැනගෙනම හිත සමාධියට වැඩුවොත් ඒ කාර්යයන් දෙකම එකවර සමත විපස්සනා යුගනද්දව සියල්ල බලා සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සමුර්ථ කරලා දෙන්න. ඒ ටික දැනගන්න නැතුව සමාධිය ආනාපාන සතිය වැඩුවට ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ කියන එක ඒකාන්තයෙන් අවධාරණය කොට කියන්න වෙනවා.
ජර්සාමින් මහන්ත, නාසය අග හෝ තොල් මත ආස්වාද ප්‍රස්වාස වැඩිම කොහෙත්ම දැනෙන්නේ නැත්නම් කලයුත්තේ කුමක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න. අවුරුදු ගණනාවක්ම වීර්ය කළද එය අසාර්ථක වී ඇත.
ආස්වාද ප්‍රස්වාසයේ නොදැනුණාට කමන්නේ සති නිමිත්ත පේනවනะ. නාසය අග්‍රය හෝ මුක නිමිත්ත කියන්නේ මේ දෙතොල උඩතොල ප්‍රදේශ විශේෂයෙන් වැඩි අවධානය යොමු කරන්නේ. දැන් මේ ප්‍රතිමා වහන්සේ පේනවාද හැමෝටම? ප්‍රතිමා වහන්සේගේ නාසිකාග්‍රය බලන්න. දැන් S2 පියාගෙන බලන්න ඒ අග්‍රය සීකරන්න පුළුවන්ද කියලා. ඒ කෙලවර පේන විදිහට ඒ යම් සටහනක් පේන විදිහට සිහි කරන්න පුළුවන්ද කියලා. අපිට පේනව නේද යම් සටහනක්? ගුරුජා තියාගන්න අමාරු බවක් ඇති. වැඩි වෙලාවක් තියාගන්න අමාරු බවක් ඇති. නමුත් මොහොතකට හරි ඒ නිමිත්ත හිතර ගන්න පුළුවන් නේද? නාසයේ අග නාසිකාග්‍රය හෝ ඒ උඩ තොල පෙදෙස පිළිබඳව සටහනක් හිතර ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමන්ගේ නාසිකාග්‍රය ඕනම් කන්නාඩීකින් බලන්න ඉස්සලා හොඳට බලලා මොන වගේද පෙනෙන්නේ කියලා හිතාගෙන මේ නිමිත්ත හිතෙන් දකින්න බලන්න. නිතරම කියපු ගමන් කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට පේනවා වගේම මේක පේන්නේ නැහැ. එච්චර සංසුන් හිතක් අපි කාටවත් නැහැනේ. නමුත් හිත සංසුන් වෙන්නෙත් මෙහෙම බලන්න උත්සාහ කරන කෙනාටමයි. මෙතන නොපිහිටා හිත දුවනවා එහාට මෙහාට. හෙත් දුවන්න නොදී දුවන හිත නැවත නැවත මේ භාවනා කරනවා කියන තැන කරන්න තියෙන්නේ සතර සම්‍යප්පදං වීරිය වඩන එක. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් උප්පාදාය චන්දං ජනේති වායම්ති වීරියං ආරභති චිත්තං පග්ගන්නාති පදං. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායම්ති වීරියං ආරභති චිත්තං පග්ගන්නාති පදං. අනුප්පන්නානං කුසලානං උප්පාදාය චන්දං ජනේති වායම තීරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං බිහියෝ භාවාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායම තීරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. සතර සම්‍යප්පදං වීරිය වඩන්න තියෙනවා. මොකද්ද මේ කියන්නේ? හිතන්න දැන් ඔන්න සමාධි නිමිත්ත නාසිකාග්‍රය හෝ තොල හෝ අපි අරමුණු කරගත්තා කියලා. මේකෙන් කලේ මොකද්ද? අපි කුසල අරමුණ ඔන්න අකුසලයේ දුරු කරලා කුසල අරමුණකට හිත ගත්තා. නූපන් කුසලයක් උපදවා ගත්තා. මේක කුසලයක් වෙන්නේ කොහොමද කියලා කියන්න තව ලොකු බණක් කියන්න වෙනවා. ඒකට වෙලා නැහැනේ. මේ නිමිත්ත පහල කරගන්නවා කියන තැන කාම සංඥාව දුරු කළා කියන එක තේරුම් ගන්න. සබ්බ පාපස්ස අකරණං සියලු පව් දුරු කරලා කුසලස්ස උපසම්පදා කුසලයේ වඩා ගත්තා කියන තැන, කුසලයට හිත ගත්තා කියන තැන තමයි මේ වෙන්නේ. මොකද අපේට කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, මානසික ක්‍රියාව කායික ක්‍රියාව වාචික ක්‍රියාවෙන් තමයි දුසිල් බව පනවලා තියෙන්නේ. කායික ක්‍රියාවෙන් වාචික ක්‍රියාවෙන් තමයි සිල්වත්කම පණවලා තියෙන්නේ. එතකොට කායික ක්‍රියාව වාචික ක්‍රියාව දූෂිත වෙන්නේ මානසික ක්‍රියාව දූෂිත වුණොත්. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. කාම විතරක, ව්‍යාපාද විහිංසා විතරක හිතේ පහළ වෙන්නේ කාම සංඥාට, ව්‍යාපාද සංඥාවට, විහිංසා සංඥාවට සාපේක්ෂව. කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා තියෙනකම් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක තියෙනවා. කාම, ව්‍යාපාද, විහිංසා විතරක ඇති තාක් කය වචනේ අකුසලයට යන්න ඉඩ තියෙනවා. එතකොට කය වචනේ අකුසලයට නොයන්න නම් කාම විතරක, ව්‍යාපාද, විහිංසා විතරක දුරු වෙන්න. විතරක දුරු වෙන නම් කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා දුරු වෙන්න. ඔන්න දැන් අපි මේ සති නිමිත්ත අරගත්තේ මේ සති නිමිත්තෙන් සම්පූර්ණයෙන්ම කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා වහන. මේ නිමිත්ත අතහැරලා අපව කාම සංඥාවට යන්න පුළුවන්. යම් වෙලාවක අපි මේ නිමිත්තේ තප්පර පහක් හරි ඉන්න පුළුවන් කියලා කියන්නේ අපි තප්පර පහකට සියලු පව් දුරු කරනවා. අකුසල සංඥාවන් දුරු කරලා, අකුසල විතරක දුරු කරලා, අකුසල දුරු කරලා. සබ්බපාපස්ස කරනවා. සියලු පව් කරලා නැහැ. ඒ බඳු වටිනා ගැඹුරු තැනක් මේ නිමිත්තෙන් වෙන්නේ. එතකොට මෙන්න මේ නිමිත්තට හිත තැබුවාම අපි කලේ නූපන් කුසලයේ ඉපදෙවුවා. අකුසලයේ දුරු කරලා කුසලයේ ඉපදෙවුවා. දැන් උපන් කුසලයේ වඩන්න ඕන. උපන්නානං කුසලානං දිහියෝ භාවාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේතු වායිතු වීරියං ආරභති. මේ උපන් කුසලයේ වඩන්න වීරිය කරන්න ඕන. උත්සාහ කරන්න ඕන. දැන් එහෙම උත්සාහ කරද්දී අපට විරියේ ඉන්ද්‍රිය හරියට වැඩිලා නැහනේ. දුර්වලයි. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. සති ඉන්ද්‍රිය දුර්වලයි, සමාධි ඉන්ද්‍රිය දුර්වලයි, ප්‍රඥා ඉන්ද්‍රිය දුර්වලයි, සති ඉන්ද්‍රිය දුර්වලයි, විරියේ ඉන්ද්‍රිය දුර්වලයි. දුර්වල බව නිසා ඉන්ද්‍රිය ධර්ම නොවැඩුණු නිසා මොකද්ද වෙන්නේ? මේ කුසලය අතහැරිලා ආපහු අකුසලෙම මතුවෙනවා. අකුසලෙම මතුවෙනවා කියන්නේ සති නිමිත්ත අතහැරිලා හිත වෙන අරමුණක් ගන්නවා. ඔන්න වෙන දෙයක් හිතට පේන්නේ නැහැ. අර අරහේ තියෙන එකක්, gedara තියෙන එකක්, මග තියෙන එකක්, කොහේ හරි තියෙන එකක් දැන් මේ හිත ඉදිරියේ නැවිලා. දැන් නිමිත්ත වෙලා තියෙන්නේ කාම සංඥාව. දැන් හිතට පේන්නේ කාම සංඥාව. දැන් අපිට පෙන්නුනේ ඉතින්ල නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා කියන දෙන කුසල සංඥාව. සති නිමිත්ත ඇදීට. දැන් සති නිමිත්ත ඉවත් වෙලා අකුසල සංඥාවක් දුර වෙලා. අකුසල සංඥාව ඇති තැන අකුසල විතරක. අකුසල විතරක් ඇති තැන අකුසලින්. ඒ කියන්නේ නැවත උපන් කුසලයේ දුර වෙලා නූපන් අකුසලයේ ඉපදිලා. දැන් මොකද කරන්නේ? උපන්න කුසලයේ වඩන එකද නේ? උපන්නානං කුසලානං ධම්මානං පහනාය. මේ උපන්න කුසලයේ ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන, කැමැත්ත උපදවන්න ඕන. වහාම මේ අකුසල විතරකයේ අකුසල සංඥාව දුරු කරන්න ඕන. බැහැර කරන්න ඕන, නැවත නොහට ගන්න ස්වභාවයට පත් කරන්න ඕන. අන්න එතකොට ආපහු ඒ අකුසලයේ දුරු කරලා පුළුවන් නම් අකුසලයේ අකුසලයේ හැටියට හඳුනගෙන ආපහු සති නිමිත්තට ගන්නවා. ආපහු සති නිමිත්ත. ආපහු කුසලයේ අතහැරලා අකුසලයට යනවා. ආපහු ගන්නවා සති නිමිත්තට. මෙහෙම සටනක් කරන්න වෙනවා. ඊළඟට නැවත නැවත ගන්න බැරි විදිහටම කාම සංඥාවට, ව්‍යාපාද සංඥාවලට යනවනම් එහෙනම් දැන් කරන්න තියෙන එතන උත්සාහ වෙන එක නෙමෙයි. කාම සංඥාව දුරු කිරීම සඳහා, ඒ සුබ සංඥාව දුරු කිරීම සඳහා අසුබේ වඩන්න. මේ ලක්ෂණයි සුබයි කියලා හිතගත් අරමුණ. හිතගත් අරමුණ ලක්ෂණව ලක්ෂණ බව, සුබ අසුබ බව විමසන්න. ඇතිවෙච්ච සංඥාව පටිඝ නම් මෛත්‍රිය ඇසුරු කරන්න. එහෙම හිත නිවා ගන්න. එහෙම බාහිර තවද කමටහන් එකතු කරගෙන හිත නිව නිවා සති නිමිත්තටම හිත. එතකොට කාටවත් කුසලයෙන් උපදවාගෙන කුසලයෙන් ඉන්න බෑ. අකුසලයේ උපදිනවා. අකුසලයේ උපදින උපදින තැන ඒ අකුසලයේ වැඩෙන්න නොදී ඉක්මනින් ඒකෙන් හිත මුදවලා නැවත කුසලයට ගන්න කරන උත්සාහය තමයි භාවනාව කියන්නේ. එතකොට හිතන්න එපා භාවනාව කියලා මේ අකුසලයේ මතු නොවි හිත ඔහේ තියපු තැනම තියාගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. අපි කවුරුත් කරන්නේ මේ වීරිය. මේ හිත මෙහෙට යනකොට ආපහු ඇදලා ගන්නවා, ආපහු ඇදලා ගන්නවා. මේ වීරිය කරන්න පුළුවන් දක්ෂ කෙනා දිනනවා. යන යන තැනින් හිත ඇද කුසල නිමිත්තේ කුසල අරමුණේ පිටුවා ගන්න කෙනා යම් වෙලාවක හිතටත් තිපා වෙලා අපේ කැමති අරමුණීම හිත බැස ගන්නවා. ඒ දක්වා සිතට ඉඩ නොතියා සිතට දඬුවම් කරමින්, සිතට අවවාද කරමින්, සිතට නිග්‍රහ කරමින්, සිත ලස්සනයි කියලා ගන්න තැන නෑ, ඔබ ගත්ත තැන අවලස්සනයි, අසුබයි, මේ තියෙන කෙස් ලොම් අසුබ තරව සොටු, මේ කබ, මේ කඳුළු, මේ කහපාටද ගලන්නේ කොටු, මේ කෙල, මේ සෙම, මේ දාඩිය, මේ වටද ලස්සනයි කියලා ගත්තේ කියලා අසුබ බවම පෙන්න පෙන්න ඒ හිත ඇලුම් කරන දේෙන් හිත ගලව ගන්න. ඒ වීර්යේ ප්‍රතිඵලය තමයි අපට සමාධියක් ලැබෙනවා කියලා කියන්නේ. ඒ නිසා වීර්ය කරන්න වෙනවා. වීර්යයෙන් දුක්ඛං අච්ඡේති. වීර්යෙන්මයි දුක ගෙවා ගන්නට වෙන්නේ. වීර්යෙන් තොර වූ එකට ඒක කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා වීර්ය බෑ කියන්න බෑ. පුළුවන්.
සංඝාන්ත සිතට නැගෙන සිතුවිලි පාලනය කිරීමට විපස්සනා භාවනා ක්‍රමය උපයෝගී කරගන්නේ කෙසේද?
සිතට නැගෙන සිතුවිලි විපස්සනා භාවනාව තීරතුර ගන්න යොදා ගන්න අපට සිතුවිලි උපදින්නේ නැහැ නිකන්. අපි ඉගෙන ගන්න ඕන සිතුවිලි උපදින්නේ නැහැ ස්පර්ශයකින් තොරව. පස්සපච්චා වේදනා, පස්සපච්චා සංඥා, පස්සපච්චා සංචේතන. වේදනා සංඥා සංඛාර කියන තුනම ඒ සිතුවිලි ස්පර්ශ උනොත්මයි. ස්පර්ශය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනයක්, බාහිර ආයතනයක්, විඥානයක් තුන්දෙනාගේ එකතුව. එතකොට මෙන්න මේ ආයතන වලින් අරමුණු ලබන තාක්කල් අරමුණු හොයනවා නම් ඒ අරමුණු සොයමින් ඉන්න තාක්කල් සිතුවිලි නතර කරන්න බෑ. අරමුණු ලබන තාක්කල් අරමුණු ලැබෙන තාක්කල් සිතුවිලි පහළ වෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලා කරන්න පුළුවන් වෙන්නේ මේ සිතුවිලි වල තියෙනවා කුසල අකුසල කියලා දෙකක්. කුසල අකුසල අව්‍යාපෘත කියන සිතුවිලි වර්ගීකරණය කරනවා. අකුසල් චේතනා තියෙන, කුසල චේතනා තියෙන, කුසලද නොවු අකුසලද නොවු චේතනා. සාතන හස්තිලත් පහළ වෙනේවා. එතකොට දැන් අපිට ඉස්සෙල්ලා අපි බලන්න ඕන සිතුවිලි නතර කරන්න නෙමෙයි. සිතුවිලි හොඳ කරගන්න. හොඳ මිනිස්සෙක් වෙන්න එතකොටනේ. සිතුවිලි හොඳ කරගන්න. හොඳ සිතුවිලි පිළිබඳවයි අපේ අපේක්ෂාව වෙන්න ඕන. එතකොට හොඳ සිතුවිලි එන්නේ නම් මොන වෙන්නේ? දැන් අපිට හොඳ ප්‍රණීත රස ඇති ඵලයක් ලබන්න නම් ඒ ඵලයේ ඇති කරන රුකක් හිතවන්න. කොහොඹ ගහකින් බෑනේ මිහිරි අඹ ඵලයක් ලබා ගන්න අපි. ඒක මිහිරි මේ අඹ ගහකින්මයි ඒ ඵලය දරන්න වෙන්නේ. එනිසා අපි තෝරගන්න ඕන මෙන්න මේ විදිහේ අරමුණු ඇහැට කනට නාසයට දිවට කයට ගැටුණොත් ඒ නිසා උපදින සිතුවිලි නපුරු වෙනවා විෂම වෙනවා අකුසල වෙනවා. මෙන්න මේ විදිහේ අරමුණු ඇහැට කනට නාසයට ලැබුණොත් ඒ නිසා උපදින සිතුවිලි පැහැපත් වෙනවා යහපත් කියලා තේරුම් අරගෙන පළමුකට අපි කිසියම් ආකාරයක වාර්ගීකරණයක් කරගන්න ඕන. මෙන්න මේ වගේ අරමුණු වලට ආයතන ගැටෙන්න නොදී ටිකක් රැක ගන්න ඕන. අපි මද තැවරෙන අසුචි තැවරෙන තැනකට ගිහිල්ලා වැටිලා අනේ අසුචි තැවරෙන්න එපා කියලා කිව්වට මඩ ගෑවෙන්න එපා කියලා කිව්වට හරියන්නේ නැහැ. මඩ අසුචි නොතැවරෙන්න නම් මං ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මෙතන මඩ තියෙන තැනක් අසුචි තියෙන තැනක් මෙතන ගියොත් තමයි ගෑවෙන්නේ. නොගියොත් ගෑවෙන්නේ නැහැ. එනිසා මගේ ආයතනයන්ට මෙන්න මේ අරමුණු ලැබුණොත් මගේ හිත දූෂිත වෙනවා. එනිසා මම ඉස්සෙල්ලා ඉන්ද්‍රිය සංවරයක් ඇහැට මෙන්න මේ වගේ රූප දකින්න ඉඩ තියන්නේ නැහැ. සීමා කරනවා. කනට මේ ශබ්ද වැඩි අහන්න දෙන්නේ නැහැ. නාසයට දිවට කයට මෙන්න මේ වගේ අරමුණු ලැබෙන්න දෙන්නේ නැහැ. සීමා කරනවා. එතකොට Taman තේරුම් ගන්නවා මෙන්න මේ ආයතනයන්ට මෙන්න මේ අරමුණු ලැබුණොත් හිත කලකිරෙනවා, හිත දූෂිත වෙනවා. ඒ බව තේරුම් ගත්ත කෙනා ඒ බඳු අරමුණු වලින් මිදිලා වෙන් වෙලා ඉන්න ටිකක් උත්සාහ කරනවා. ඒ බඳු පරිසරයක ඉන්න කෙනෙක් වුණත් එයා බලන දවසකට පැයක් හරි මේ අරමුණු වලින් මිදිලා ටිකක් වෙන් වෙලා ඉන්න ඕන. නිහඬ නිසල පරිසරයකට ගිහිල්ලා කලබලකාරී නොවන තැනකට ගිහිල්ලා එබඳු රූප ශබ්ද ගන්ධ රස පහස අඩු තැනකට ගිහිලා ඉන්නවා. ඔය අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ ආ ශුන්‍යාගාරගතෝ ආ කියලා කියන්නේ ඔකට. ඒ කියන්නේ අර හිත කෙලෙසෙන අරමුණු අඩුයි. ඉතින් ඔබට අමුදරුව දාලා ඒ ගමන යන්න බැහැනේ. මොකද ඔබට පුළුවන් දවසකට පැය භාගයක් යන්න ওই පාකයකට. ගිහිලා වැඩි මිනිස්සු නොගැවෙන පැති තියෙනවානේ. ඒ පැත්තකට ගිහිලා භාවනා කරන්න එපා. විනාඩි 5ක් ඉන්න. ඔබට විෂම අරමුණු නොලැබීම නිසා ඔබේ හිත ඉබේම සුද්ධ වෙලා. දැන් නගරයේ පරිසරයේ හිටියානම් හැම මොහොතකම ඔබේ ඇසට විෂම අරමුණු ලැබෙන්නේ. ඒ ලැබෙන හැම වාරයකම ඔබේ හිත කිලුටු වෙනවා. හැබැයි අර ගස් තුරු සෙවනකට වෙලා යන එන මිනිස්සු පේන පැත්තට නෙමෙයි අනිත් පැත්තට හැරිලා විෂම පරිසරයේ අරමුණු නොලැබෙන පැත්තකට හැරිලා ගහක් යට සෙවණින් පුළුවන් නම් S2ක් තියාගෙන මුකුත් මෙහෙ කරන්න ඕනේ නෑ. නිකම්ම ඉන්න. ඒත් ඔබේ හිත පිරිසුදු වෙනවා. කොහොමද? ඇයි හිත කෙලෙසන කිලුටු කරන? පංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උප. ආගන්තු වෙන උපක්ලේශ නිසා හිත කිලුටු වෙන්නේ. හිත ස්වභාවයෙන් ප්‍රබාස්තරයි. දැන් එහෙටයි එම විෂම අරමුණු. කනට විෂම ශබ්ද ගන්ධ රස පහස ඒ අරමුණු නොලැබීම තුලම ඔන්න ඔබේ හිත යම් ප්‍රමාණයක සුභයක් වෙලා. එහෙම ඉන්න පුරුදු වුණාම ගිහිල්ලා ඔබට දැනේ හිතට මහා පුදුම සුවයක්. කයට සුවයක් දැනේ. කයට තියෙන රත් වීම දැවිල්ල දාහේ අඩු වෙනවා. ඇයි විෂම අරමුණු නැණි හිතන්න මෙනෙහි කරන්නේ? විෂම අරමුණු මෙනෙහි කරනවා කියලා කියන්නේ වාහනයක් ලොකු කන්දක් අදිනවා වගේ. විශාල ඉන්ධනයක් වැය කරනවා. විශාල ශක්තියක් ශරීරයෙන් වැය කරනවා. ඒ රාග ද්වේෂ පහළ වෙච්ච දවසට කය වෙහෙසයි. වැඩි ගෙවීමක් කරලා තියෙනවා. දැන් අර නිහඬ පරිසරයේ ඉන්නකොට හිත නිහඬයි. බර අරමුණු හිතට නැහැ. එනිසා කයේ ගෙවීමක් නැහැ. කයටත් පහසුයි. එනිසා පළමුවෙන් තෝරගන්න ඒ වගේ නිහඬ පරිසරයකට යන්න. ඊළඟට බලන්න ඔබට තේරෙවි දැන් ඇහැට කනට නාසයට දිවට කයට මෙතනදී විෂම අරමුණු නැහැ හිත කෙලසෙන. ඒ වුණාට මේ හිතෙන්ම අතීත අරමුණු මතු කරලා අරේ තිබුණේවා මෙහෙ දැක්කේවා අරේදී ආපුවා මෙහෙදී කරපුවා අරේදී රස විඳපුවා මෙහෙදී පහස ලැබපුවා මේ ඔක්කොම සිහි කර කර මේ හිත කෙලසෙනවා නේ. දැන් බලන්න හිතත් කොහොමද මේ මේ අක්‍රීය කරගන්නේ, නිහඬ කරගන්නේ. කෙලසෙන අරමුණු නොයෙන් හිත මොකද කරගන්නවා. අන්න එතකොට ඔබට තේරෙයි මේ නිහඬ පරිසරයට ආවහම ආයතන පහක් රැකුණා. හැබැයි මන ආයතනේ රැකිලා නැහැ. කාමාදී අරමුණු සිහි වෙනවා. එහෙනම් සිහි වෙන්න හිත නිදහස් කරලා තිබුණොත් ඊට තිබුණා. ඒ නිසා ඔබ පුළුවන් නම් පුළුවන් තැනදී බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි දිගට වේගයෙන් කියාගෙන හිතාගෙන හිතායන් කී කියායි සියලු සත්‍ය සෝපත් වේවා සෝපත් වේවා එහෙම නැත්නම් ඉතිවිසෝ භගවාරං සම්මෝ සම්බුද්ධ විජ්ජනදම් සම්පන්න අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදී මනසාන බුද්ධ භගවා බුද්ධෝ සත්තාදී මනසාන අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකෝදු සුගතෝ විද්‍යාගාරං සම්පන්න සම්මා සම්බුද්ධ වරහ මේ විදිහට දිගට කියන්නේ. එතකොට අන්න මනසට අර කාමාදී අරමුණු හිතන් ඉඩක් නැ මේ චින්තනයේ තුල අකුසලේ නැ හිත පුතත් හිත පිළිසුදු. ඉතින් ඒ විදිහට ගාතාවක් පිරිතා ඉතිවිසෝ පාඨය බුදු ගුණ අනන්තයි සීල සම්පතිය සුවපත් වේවා මරණේ නියතයි මේ වගේ කුසල මනසිකාරයක් කරා අන්න මන ආයතනයත් රැකුණා පංචායතනයත් රැකුණා ඔබේ හිත කය වචනයත් සියල්ල සම්පූර්ණ රැකුණා කුසල සාගතයි. ඉතින් මේ අවසානයේ නෙමෙයි මේ ආරම්භය. මෙබඳු තැනකින් පටන් අරගෙන යනකොට ඔබටම තේරෙනවා අනේ හිත නිහඬ වෙනකොට නිසල වෙනකොට කුසල සාගත වෙනකොට මේ නිහඬ පරිසරයකට ආව මොනතරම් ශාන්තියද මොනතරම් සුවයක්ද අර කලබලකාරී පරිසරයේ. ඔන්න රසය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ රසය වැඩි දියුණු කරගෙන ක්‍රම තවදුරටත් හොයාගෙන ඉදිරියට යන්න. ඒ සඳහා තව බොහෝ ක්‍රම තියෙනවා. තව තවත් ඒ රසයේ සුවේ වැඩි කරගන්න ක්‍රම තියෙනවා. සේව භාවිතා කරමින් තමයි අපිට මේ ගමන ආරම්භයක් ඇටියට හදාගෙන යන්න තියෙන්නේ. එතකොට හිත කෙලෙසෙන හිත සිතුවිලි අපි ඉස්සෙල්ලා කුසල සිතුවිලි බවට පත් කළා. ඊළඟට පුළුවන් මේ සිතුවිලි පාලනය කරගන්න ඇතුළතම නිවා ගන්න. දැන් අපිට තියෙනවා සිතුවිලි හිතේ නැගෙනවා සිතුවිලි වලට රැවටෙනවා රැවටිලා අපි කායික ක්‍රියාවට වාචික ක්‍රියාවට එනවා. දැන් අපිට පුළුවන් එන සිතුවිලි ඇතුළතම නිවාගෙන කායික ක්‍රියාවට වාචික ක්‍රියාවට නොපැමිණ ඉන්න ආයතන පහ අක්‍රිය කරන්න පුළුවන් ඇතුළතම නිවාගෙන. දැන් අපි මෙහෙම ඉන්නකොට gedara sihi welamene sihi wetcha de arambayamane api yanne mehema inna api mehe buduhamuduru innawa kela hitilamane buduhamuduru innawamai kela hitalamane mehe ha ඔළුව හරවලා බලන්න. දැන් මට මෙතන බුදුහාමුදුරුවෝ කියන දැනුම එනකොටම මම බුදුහාමුදුරුවෝ කියන පැනවීම කලි මගේම සිතුවිලි වලට නේද මේක නේද දැක්කේ මේ නාමයේ මේ සංඥාව නේද දැක්කේ මෙතනට නේද රැවටිලා මේ බුදුහාමුදුරුවෝ කියලා කිව්වේ. ඇතුළතම බලලා ඇතුළතම නිවෙනකොට මට එළියේ යමක් හම්බ වෙන්නේ නැහැ. පංචායතනයේ නිරෝධයට යවට හැ. රූපයෙන් මිදෙද හැ. එතන ඉන්න පුළුවන් වුණොත් ඒ බඳු තැනක හිටියෝ ඉන්න පුළුවන් වුණොත් කොතනද මේ ඇත්ත දකිමින් පංචායතනයේ මිදුණ රූපයෙන් මිදුණ කියන්නේ අනාගාමී වුණා කියන එක. අනාගාමී වෙන්න පුළුවන්. ඇතුළතම නිවෙන්න පුළුවන් නම් ඇතුළත හට ගන්න ධර්මයන්ගේ ඇත්ත දකිමින් රූපේ අතහරින්න පුළුවන්. රූපේ අතහරින්න දෙයක් නෑ අතහැරිලා තියෙන්නේ. මේ නැති එකක් නේ අල්ලගන්නේ මේ. රැවටිලා. ඒ රැවටීම මුලාව දුරු වෙන විදිහට ඇත්ත ඇත්තටින් බලමින් ඇතුළතම නිවා ගන්න පුළුවන් උනොත් එළිය අපිට මේ කාම ලෝකය අතහැරෙන්නේ. දැන් අපි ඇතුළත රැවටිලානේ මේ හැරලා කන ඇරලා නාසයෙන් දිවෙන් කයින් මේ ලෝකේ හොයන්නේ. ඇතුළතම නිවුනොත් අපට අතහැරෙන්නේ කාම ලෝකයමයි. කාම ලෝකේ අතහැරියා නම් අතහැරියා ආපහු එන්නේ නැහැ මෙයාට. අනාගත නැවතුම වෙන ගමනක් යන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු දැනකට යන්න පුළුවන් ඔය නිහඬ බව, නිසල බව පුරුදු කරගන්න ප්‍රමාද වෙන්න එපා.
ස්වාමීන් වහන්සේ භාවනා නොකර අරුණු පහදා ගැනීමෙන් පමණක් මාර්ගඵල ලබාගත හැකිද කියලා
ප්‍රශ්න. නෑ බෑ. එහෙම කරන්න බෑ. හැබැයි මාර්ගඵල ලබනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය උපදවා ගන්නවා කියන එකනේ ආරම්භය. මාර්ගය උපදවන. ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය උපදවා ගත්තා කියලා කියන්නේ දර්ශනීයට සෝතාපන්න මාර්ගයට ආවා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය උපදින්න හේතු කාරණා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. සම්මාදිට්ඨිය උපදින්න ඕන කරන හේතු ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද මේ හේතු ප්‍රත්‍ය දෙක? පරතෝගෝසය හා යෝනිසෝ මනසිකාරය. දැන් අපි අද ඔන්න පරතෝගෝසය අහලා දැනගන්න ඕන ටික අහගත්තා. දැන් මේ අහගත්ත දේ අනුව ඔබම හිතලා ඒ කියපු ධර්මයේ ඇත්තක් තියෙනව නේද? එහෙමම නේද කියලා ඔබේ සිතින් එකතු කරගන්න ඕන ටිකත් එකතු කරගත්තොත් ඔන්න ඔය ප්‍රත්‍ය දෙක එකතු වෙනකොට සම්මාදිට්ඨිය උපදිනවා. මාර්ගඵලයේ තියෙනවා. අහපු තරමින් සුතමේ ඥානයකින් ඒ ටික කරන්න බෑ. සුතමේ ඥානය නැතුව හිතන්නත් බෑ. මෙනෙහි කරන්න. දැන් අපි පුළුවන් තරම් ශක්ති පරිද්දෙන් අපි කියලා දුන්න මෙන්න මෙහෙමයි වෙන ධර්මතාවය, මෙන්න ලෝකේ ඇති වෙන හැටි, ලෝකේ නැති වෙන හැටි මෙහෙමයි, මෙන්න මෙතනයි බලන්න ඕන. මෙහෙම නේද අපිට ලෝකයක් ලැබිලා තියෙන්නේ. මෙහෙම නොවැළුවොත් ලෝකයක් හැරෙනවා නේද? මෙතන නේද අපි රැවටෙන තැන? මෙතන නොරැවටි හිටියොත් එහෙම වෙනවද? ඔන්න දැන් ඔබ හැප්පි හැප්පි මෙතන සිතන්න, මෙනෙහි කරන්න, විමසන්න බැලුවොත් මේ අහපු දේ ඔබේ අත්දැකීමක් වෙනවා. මොකක්ද අපි හිතමු? අපි විද්‍යා පන්තියේදී විද්‍යා භාර පන්ති භාර ගුරුවරයා අපිට කියලා දෙනවා පරීක්ෂණයක් කරන හැටි. මෙන්න මේ පරීක්ෂණේ මෙන්න මේ රසායනික වර්ග ටික මේ ප්‍රමාණයට එකතු කරලා, මේ ගින්නට එකතු කරලා, මෙන්න මේ ප්‍රමාණයක් තාපය ඇති වෙනකන් පත් කළාම මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් එනවයි කියලා කිව්වා. දැන් අපි අහගත්ත ගුරුවරයාගෙන්. දැන් මේක අත්දැකීමක් නෙවෙයි. දැන් අපි විද්‍යාගාරයට ගිහිල්ලා අර කියපු උපකරණ ටික අරගෙන, අර කියපු පරිමාණයට අරවයි මිශ්‍ර කළා, ගින්නට එකතු කළා, දාහය ඇති කරලා අර පරීක්ෂණය කරලා බැලුවම හරියට හරි අර උත්තරේ හිමම එනවා. දැන් තියෙන්නේ සුතමේ ඥානයක්ද? නෑ, ප්‍රත්‍යක්ෂතාවය. තමන් දන්නවද? දැන් මෙන් එහාට තමන් මේක කියනවා නම් කියන්නේ ගුරුවරයාගෙන් අහගත්ත දේද කියන්නේ? නෑ, තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ. එහෙනම් අපි අද දවසේ අහගත්ත යමක්, අහගත්ත දේ දැන් ක්‍රියාවට නගන්න ඕන. ඔබ ඇතුළතින් ඒ පරිශ්‍රණය කරලා තේරුම් ගත්තොත් මේක හිමම වෙනවා නේද? මේ හිතේම හට ගන්න සිතුවිලි වලට රැවටිලා නේද මේ ලෝකෙට දුවන්නේ අපි? කියන මේ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයක් කරා එන්න එන්න අපි ලං වෙන්නේ මාර්ගඵලයට. ඒක වැඩි දුරක් තියෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අද දහවල් මේ බණ අහලා හිට උදේ වෙනකොට මේ අධිගමනය ලබන්න පුළුවන් කියලා. රාත්‍රියේ අහලා එළි වෙනකොට මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන් කියලා. දවල් කාලේ ආපු කෙනාට රාත්‍රී කාලේ ආපු කෙනාට දවල් කාලේ මේ ගමන ඉවර කරගන්න පුළුවන් කියලා. ඒ තරම් ඉක්මන් ප්‍රතිපදාවක් ඇටියටයි මජ්ක්‍ධිමනිකායට. සතිපට්ඨාන සූත්‍රේ නම් ටිකක් ඒක දීර්ඝ කරලා පෙන්නනවා. අවුරුදු 8ක් හා සතියක්. ඉතින් දැන් මේ පරතෝගෝසය අනුන්ගෙන් අහගත්ත දෙයට තමන්ගෙන් එකතු වෙන්න ඕන දෙයට එකතු කරලා තමසිතින් විමර්ශනය කරලා ඒක ප්‍රත්‍යක්ෂතාවයක් බවට පත් කරගන්නකොට අන සම්මාදිට්ඨියට ඕන කරන ප්‍රත්‍ය දෙක එකතු වුණා. එකතු වෙච්ච තැන සම්මාදිට්ඨිය. ගිනි පෙට්ටිය තිබුණාට කූර නැතුව ගින්දර උපදින්නේ. ගිනි කූරයි පෙට්ටියයි දෙකම තිබුණත් එකට හැප්පුවේ නැත්තම් ගින්දර උපදින්නේ. දැන් මේ පරතෝභෝසයෙන් අහගත්ත දේ එහි සැප්පෙමින්, එහි බැසගනිමින්, විමසමින් මේ ඇත්තක්ද, මේක එහෙමද, නැවත නැවත අහමින්, නැවත නැවත සිතමින් උත්සාහවත් වුණොත් ගින්න හටගනී, ගින්න උපදී. ඒකේ කාන්තිය ඒක වෙනවා. මේ ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි. තාම මේ ධර්ම සජීවි, ප්‍රතිඵල ලබන්න පුළුවන් අකාලිකෝ. එනිසා ඉගෙන සැකයක් කරන්න එපා. ඔබට කළ යුත්තේ ඔබ කරන්න. ඔබට ප්‍රතිඵලය ඔබ ලබයි. මම කියන්න ඕනේ නෑ, ඒත් ගුරුවරයා කියන්න ඕනේ නෑ. ඔබ දැන් මේ සත්‍යයෙන් දැන් මගපල දෙනවනේ හරියට. ලංකාවේ ඉන්න දී පිළිසිම ව්‍යාපත්‍ර හතන් වහන්සේලා. බුදු වෙච්ච එක්කෙනෙකුත් ඉන්නවා. අනාගාමී අය හරියට ඉන්නවා. පත්‍රවලක් පළ වෙන ආර්යයන් වහන්සේලා මෙහෙවන භාවනා වැඩසටහන් සඳහා කල්ැතුව දින වෙන් කරගන්න කුටි කියලා. ඒ තරමට දැන් අර උස්සර අනුරාධපුරේ ගැන කියන්නේ ජීවිත දුරක්වත් කියලා ගන්න බැරි වුණේ කියලා කහසින් යන කෙච්ච. ඒ තරමට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ. ඉතින් එහෙම කියන්න ඕනේ Taman දන්නවා එතකොටම මම මොකද්ද මේ දැක්කේ මොකද්ද මේ කලේ. මෙතනින් මේ ටික මේ විදිහට භාවිතා කළොත් මේ සියලු ආස්තෝ ගෙවෙනවා නේද කියලා Taman දන්නවා. කවුරුවත් කියන්නේ නැහැ Taman දන්නවා. ඒක කවුරුවත් කියන දේ වැඩකුත් නෑ Tamanටයි. ඒ දැනුම ඒ නුවණ එනවා. දුක කියන්නේ මොකද්ද, සමුදය කියන්නේ නිරෝධයේ මාර්ගය කියන්නේ මොකද්ද කියලා. අර ඡන්න කියපු බණ ඉක්ම වාගේ ධර්මයක් එනවා ඉතින් එකතු වෙනවා. ඒ ටික දකින්න, ඒ ටික බලන්න. හෙතනින් තමයි අපට සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ.